ඌවේ ගුරු ගෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
අයිබවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් සෝදානම ඌවේ ගුරු ගෙදරින් පහවසර විභාගයට මව්බස පාඩම කියලා දෙන්න අද දවසේ විරාම ලකුණු පිළිබඳවයි ඔබට කියලා දෙන්නේ. අද දවසේ ඇවිත් ඉන්නවා පස්වර ඉසිපතන විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවයෙන් නියුතු කේ ගුණවතී ගුරුතුමියත් WM පියුමි නිරෝෂිමා ගුරුතුමියයි.
ඉන්න මඳ නල මාසොයා, ගන්න මඳකට මගේ රිද්මය, මඳ පවනට මුසු කරලා නිල්වන් ගුවන් ගැබ මතින් හිමින් පාවී ගොසින් යන්න හොඳ දරුවන් සොයා. ආයුබෝවන්, සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. පුංචි ඔයාලගේ දැනුමට යමක් එකතු කරගන්නට අපි ආවා ඔයාලට උදව් කරන්න. දරුවනේ, අපේ හඬ පමණයි ඔයාලට ඇහෙන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා ඔයාලගේ හදවතට කතා කරලා ඔළුවට යමක් දෙන්න. ඒ නිසා දුවේ පුතේ, අවධානයෙන් හා අවබෝධයෙන් අපට සවන් දෙන්න කියලා සෙනෙහසින් ඉල්ලා සිටිනවා.
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී මව්බස කොටසේ අනිවාර්යෙන්ම විරාම ලකුණු යොදන්න ප්‍රශ්න දෙකක් එනවා. මේ පාඩම පුරාවටම කරන්නේ විරාම ලකුණු නිවැරදිව යොදන තැන් සහ යෙදෙන තැන් පිළිබඳව හඳුන්වා දීම. ඒ නිසා දුවේ පුතේ, ඒව සටහන් කරගන්න පොතක් පෑනක් වගේම 4-5 ශ්‍රේණිවල මව්බස කියවීම පොත් දෙකත් ළඟට ගන්න කියලා අපි ආදරෙන් ඉල්ලා සිටිනවා.
පුතේ දුවේ, අපට තිබෙනවා කථික භාෂාව හා ලිඛිත භාෂාව කියලා කොටස් දෙකක්. කතා කිරීමේදී අපි මේ විරාම ලකුණු පිළිබඳ ඒ තරම්ම සැලකිලිමත් වන්නේ නැහැ. ඒත් අපි ඒ තැන්වලදී විරාමයක් තබනවා. ලිවීමේදී පවසන අදහස් නිවැරදි ලෙස තේරුම් ගැනීම සඳහා භාවිතා කරන සලකුණු විරාම ලකුණු ලෙස හඳුන්වනවා. අදහස් ඉතා පැහැදිලිව අවබෝධ කර ගැනීම සඳහා විරාම ලකුණු උපකාරී වෙනවා.
පළමුවෙන්ම අපි ඔයාලට හඳුන්වලා දෙන්නේ දුවේ පුතේ, සිංහල භාෂාවේ තිත හෙවත් නැවතීමේ ලකුණ යෙදෙන අවස්ථා කීපයක්. ගුණවතී ටීචර්, කියන්නකෝ බලන්න තිත යොදන එක් අවස්ථාවක් ගැන.
ඔව් පියුමි ටීචර්, වාක්‍යයක අවසානය දැක්වීම සඳහා තිත යොදනවා.
ඔව්, තිත යොදන්නේ නැත්නම් වැකියක් අවසානයක් නැහැ. වැකි කීපයක් එකතු වෙන ඡේදයක් එහෙම කියවන්න දුන්නොත් මොකද වෙන්නේ දන්නවද දරුවනේ? එක දිගටම නැවතීමක් නැතුව කියාගෙන යන්නයි වෙන්නේ. ඒක කියවන කෙනාටත් හරිම අපහසුයි, තේරුම් ගන්න කෙනාටත් අපහසුයි. අපි දැන් බලමු වාක්‍යයක් අවසානයේ තිත යොදලා කියවලා. ටීචර්, වැකි කීපයක් අපේ දරුවන්ට කියලා දෙන්නකෝ.
ඔව් පියුම ටීචර්, මං දැන් වැකි තුනක් තෝරගත්තා. පළවෙනි වැකිය තමයි දරුවනේ, ඇය සිය දෛනික රාජකාරිය ආරම්භන්නේය. ඊළඟ වැකිය තමයි, ඇය නමින් ලිලි වයලට්ය. තුන්වෙනි වැකිය තමයි දරුවනේ, කෑගල්ලේ පරගම්මන ඈ උපන් ගම්පියසයි. මම ඒ වැකි ටික උපුටාගත්තේ පස්වන ශ්‍රේණියේ සිංහල කියවීම පොතේ පාර කියන අත්තම්මා පාඩමේ ඇති දෙවන ඡේදයෙන්. ඔයාලා ළඟ පොත තියෙනවනේ, හත්වෙනි පිටුව පෙරලලා බලන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවා වැකියක් අවසානයේ අනිවාර්යයෙන්ම තිත තැබිය යුතුයි කියලා.
අපි බලමුද එහෙනම් තිත යොදන තවත් අවස්ථාවක් ගැන. කියන්නකෝ බලන්න ගුණවතී ටීචර්, අපි තිත යොදා ගන්න තවත් අවස්ථාවක්.
ඔව් පියුමි ටීචර්, අපි පුද්ගල නාමයක මුල් අකුරු දැක්වීමේදී තිත යොදනවා. අපි උදාහරණ කීපයක් බලමු නේද? ඩී.ඒ. සේනානායක මහතා, ජේ.එච්. සරත් කුමාර මහතා, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා. මෙහිදී මුලින් ප්‍රකාශ කළ නමෙහි ඩී හා එස් යන තැන්වලදී තිත යොදනවා. ඒ ආකාරයට අනෙක් නම්වලත් මුල් අකුරු වෙන්කර හඳුනා ගැනීමට තිත යොදනවා.
ඔව් ගුණවතී ටීචර්, අපිත් බලමු පුතේ දුවේ තිත භාවිතා කරන තවත් අවස්ථාවක් ගැන. දිගු නාමයක් කෙටි කර දැක්වීමේදී තිත යොදා ගන්නවා. ලංකා ගමනාගමන මණ්ඩලය, ලංකා ගුවන් විදුලි බල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ඔය වගේ ආයතන වලින් ලිපි ඇවීමේදී, දැන්වීම් පළ කිරීමේදී ලිවීමට අපහසු තැන් යෙදෙනවා. උන්න ඒ අවස්ථාවලදී කෙනෙකුට පහසුවෙන්ම ග්‍රහණය කර ගැනීමටත් එම නාමය කෙටිකර දැක්වීම කරනවා. එම දිගු නාම කෙටිකර දැක්වීමට තිත යොදා ගන්නවා. එහිදී වචනවල මුල් අකුරට පමණක් තිත යොදනවා. ටීචර් කියලා දෙන්නකෝ අපේ දරුවන්ට ඒ ගැන.
ඔව් ආදරණීය දුවේ පුතේ, අපි එහෙතින් සඳහන් කළ ලංකා ගමනාගමන මණ්ඩලය ලංගම වශයෙන් ලියනවා. එතකොට ලංකා විදුලි මණ්ඩල විදුලි බල මණ්ඩලය ලන්වීම වශයෙන් අපිට කෙටි කරලා දක්වන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුව දූදේ ආකාරයට කියන්න පුළුවනි. හොඳින් මතක තියාගන්න දුවේ පුතේ, කෙටි කරන සෑම වචනයකම මුල් අකුරට තිත යොදන්න.
ඒ වගේම පුංචි දුවේ පුතේ, රුපියල් සත දැක්වීමේදී තිත යොදා ගන්නවා. රුපියල් කියන වචනය කෙටි කර දැක්වීමේදී අනිවාර්යයෙන්ම රූ ලියලා තිත තියන්න ඕනිමයි. පුංචි දුවල පුතාලා බොහෝ අවස්ථාවලදී ප්‍රශ්න පත්‍ර කරන විට මෙය වරද්ව ගන්නවා. ඒ නිසා අපි කියනවා ශිෂ්‍යත්ව විභාගයේදී නම් මිල ගණන් දැක්වීමේදී කෙටි කරන්න එපා, රුපියල් කියලම යොදන්න කියලා.
ඔව් දුවේ පුතේ, අනෙක් කරුණ තමයි තිත්තිර මත කෙටි කරලා තිත ලියන්න තිබුණොත් මොකද්ද ඔයාලා කරන්න ඕනේ දන්නවද? තිත්තිරි වලට මඳක් ඉහලින් තිත තියන්න ඕනේ. රුපියල් 150 සත 25 ලිවීමේදී 150 25 අතර තිත තියලා රුපියල් සත වෙන් කරන්න.
ඒ වගේම දුවේ පුතේ තිත යොදන තවත් අවස්ථාවක් තමයි පැය හා මිනිත්තු වෙන් කිරීමේදී තිත යොදනවා. අපි බලමු උදාහරණ කීපයක්. පාසල පෙරවරු 7:30 ආරම්භ වෙයි. අම්මා පස්වරු 5:30 නිවසට ආවාය. ඔන්න ඔතනදි දුවේ පුතේ පෙරවරු යන නාමයත් පේව නමින් කෙටි කරන්න පුළුවන්. 7:30 කිව්වහම අපි ලියන්නේ ඉලක්කම් යොදාගෙනනේ. 7 කියන්නේ පැය, 30 කියන්නේ මිනිත්තු. ඉතින් තිත තිබ්බේ නැත්නම් අපිට කියන්න වෙන්නේ පාසල පෙරවරු 7:30 ආරම්භ වෙයි කියලා. ඒ නිසා 7:30 අතර තිත තියලා පැය මිනිත්තු වෙන් කරන්න වෙනවා. දෙවන වැකියෙන් පස්වරු යන නාමය පාව නමින් කෙටි කරන්න පුළුවන්. 5:30 අතර තිත තියලා පැය මිනිත්තු වෙන් කරන්න ඕනි. එහෙම වුණාම කියවන්නත් පහසුයි, ලියන්නත් පහසුයි. නේද ගුණවතී ටීචර්?
ඔව් පියුමි ටීචර්, අපේ දරුවෝ ගණිතයත් ඉගෙන ගන්නවානේ. ගණිතයේදී එක පාඩමක් තියෙනවා දශම සංඛ්‍යා. ඉතින් මේ දශම සංඛ්‍යාවෙන් කරන්නත් තිත යොදනවා. 0.5, 5.24, 10.7 යනාදි වශයෙන් අපි භාවිතා කරනවා. එහිදී දශම යන්නට තිත යොදනවා. ඉතින් මේ තිත කියන විරාම ලක්ෂණය අපට ඉතා වැදගත්.
ඔව් ටීචර්, අදහස් කීපයක් එක් කරන වැකියක තිත තබන ස්ථානයේ අනුව වැකියේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් බලමු. ඔන්න පුතේ, මරන්න එපා නිදහස් කරන්න යන ප්‍රකාශයේදී මරන්න කියන තැන තිත තැබුවොත් මැරීමට නියෝග දෙනවා. හැබැයි නිදහස් නොකරන්න කියන විධානයත් ඒ එක්කම ලැබෙනවා. මරන්න එපා කියන තැන තිත තැබුවොත් මරන්නේ නැතිව නිදහස් කරලා යවන්න කියන අදහස දෙනවා. මේ වගේ තැන්වලදී නිවැරදි තීරණවලට එන්නත් පුළුවන්, වැරදි නිගමනවලට එන්නත් පුළුවන්. ඉතින් සංනිවේදන ක්‍රියාවලියේදී තිත නිවැරදිව යෙදුවේ නැත්නම් ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්, පාඩුවක් සිදු වෙන්නත් පුළුවන්. ගුණවතී ටීචර්, ඒ සඳහා තවත් උදාහරණයක් කියලා දෙන්නකෝ බලන්න.
ඔව් දරුවනේ, අපි දැන් මේ වැකිය බලමු. සෙල්ලම් කරන්න එපා වැඩ කරන්න. මේ වැකියෙත් නැවතීමේ තිත තබන තැන අනුව අදහස වෙනස් වෙනවා. සෙල්ලම් කරන්න කියන තැනදී විරාමයේ තැබුවොත් එයින් අදහස් වෙන්නේ සෙල්ලම් කළාට කමක් නැහැ, වැඩ කරන්න එපා කියන අදහසයි. සෙල්ලම් කරන්න එපා කියන තැනදී විරාමයේ තැබුවොත් එයින් අදහස් වෙන්නේ සෙල්ලම් කරන්න එපා වැඩ කරන්න යනුයි. එම නිසා කිටි වැකි සම්බන්ධ වෙන තැනදී විරාමය තබන ස්ථානය පිළිබඳ දැඩි අවධානයක් තිබිය යුතුයි දරුවනේ.
ඉතින් ආදරණීය දරුවනේ, අපි දැන් ඔයාලට තිත හෙවත් සමාප්තියේ යොදන තැන් අවස්ථා කීපයක්ම පැහැදිලි කරා. දැන් නැවතත් ඔයාලගේ මතකය අවදි කරගමු නේද? වැකියක් අවසානයේදී මුල් නාමයක මුල් අකුරු කෙටි කර දැක්වීමේදී, නාමයක් කෙටි කර දැක්වීමේදී, පැය හා මිනිත්තු වෙන් කර දැක්වීමේදී, දශම සංඛ්‍යා වෙන් කිරීමේදී, රුපියල් සත වෙන් කිරීමේදී අපි තිත භාවිතා කරනවා.
ඉතින් දරුවනේ, ඔයාලා පොඩි වැඩක් කරන්න ඕනේ, හොඳේද? තිත යොදන එක් අවස්ථාවකට උදාහරණ පහ බැගින් ලියලා ඔබේ පන්ති භාර ගුරුතුමාට පෙන්වන්න ඕන. ඒ වගේම ඔයාලා ළඟ ඇති වස්සන ශ්‍රේණියේ සිංහල කියවීම පොතේ 11 වෙනි පාඩම වන කොග්ගල චාරිකාවේ මුල්ම ඡේදය හොඳින් බලන්න. මාත් එක්කම කියවමුද? 54 වෙනි පිටුව පෙරලා ගන්න පුතේ. කොග්ගල මහා ප්‍රඥා යන විරුදාවලියලත් සුප්‍රකට ලේකක මාටින් වික්‍රමසිංහ මහතාගේ උපන් ගම්පියස ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගලයි. එතුමා උපන් නිවස පිහිටි භූමිය වර්තමානයේ බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් ජනකලා කෞතුකාගාරයක් බවට පත්වී ඇත. අපගේ බොහෝ ජනකලා උරුම සජීවී ලෙස දැකගත හැකි ඒ භූමියට අපි කොග්ගල චාරිකාවෙන් මෙසේ පිවිසෙමු. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඔය ආකාරයට තිත යන විරාම ලකුණ අවබෝධ කරගෙන හොඳින් කියවන්න.
අපේ ආදරණීය දරුවන්ට මීළඟට හඳුන්වලා දෙන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. අපේ දරුවන්ට ප්‍රශ්නාර්ථය හැඟවෙන සංකේතය ලියා දැක්වීමට අපිට මේ අවස්ථාවේදී නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් 3 හා 4 ශ්‍රේණිවලදී ඔයාලගේ ආදරණීය ගුරු භවතුන් ඔබට ප්‍රශ්නාර්ථ ලකුණ හඳුන්වලා දීලා ඇති බව අපි හොඳින්ම දන්නවා. දැන් ඒ ගැන මතකය අවදි කරගන්නකෝ දරුවනේ.
ආදරණීය දුවේ පුතේ, අපි ප්‍රශ්නයක් කෙනෙකුගෙන් අහන්නේ පිළිතුරක් ලබා ගැනීමට නේද? එසේනම් අපි අහන දෙය ප්‍රශ්නයක් වීමට අනිවාර්යයෙන්ම ප්‍රශ්නාර්ථ ලකුණ යෙදිය යුතුයි. කටවහරේදී ප්‍රශ්නාර්ථය හැඟවෙන ආකාරයට උච්චාරණය කළ යුතුයි. ලේඛනයේදී අසන ප්‍රශ්නය පැහැදිලි වීමට ප්‍රශ්නාර්ථ ලකුණ යොදන්න අමතක කරන්න නම් එපා. පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට නම් මෙම විරාම ලකුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු විය යුතුමයි. අපි උදාහරණ කීපයක් විමසමු නේද පියුමි ටීචර්?
ඔව් ගුණවතී ටීචර්. ඔබේ නම කුමක්ද? ඔබ ඊයේ පාසලට ගියාද? ඔබ මීට පෙර ඉගෙනගත් විරාම ලකුණු මොනවාද? ඉතින් මේ ප්‍රශ්නවලට පැහැදිලිව පිළිතුරු දුන්නේ ප්‍රශ්නය අවසානයේ විරාමයක් තබමින් නිසි ලෙස උච්චාරණය කළ නිසා නේද? ඔය ආකාරයටමයි ලිවීමේදීත් අපි ප්‍රශ්නාර්ථ ලකුණ පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ. කොග්ගල චාරිකාවේ අවබෝධයේ කොටසේ ඇති මුල් ප්‍රශ්න දෙක වෙත වෙන වෙනම අවධානය යොමු කරන්න. ආදරණීය දුවේ පුතේ, අපි දැන් තවත් වැදගත් විරාම ලකුණක් දෙස අවධානය යොමු කරමු.
දරුවනේ, ඒ තමයි කොමාව. ටීචර් කියන්නකො බලන්න, කොමාව යෙදෙන එක් අවස්ථාවක්.
ඔව් ගුණවතී ටීචර්, වාක්‍යයක් අවසාන වීමට පෙර තබන විරාමය සඳහා කොමාව භාවිතා කරනවා. චූටි දුවල පුතාලා මේ වෙනකොට දන්නවා කොමාව ලියන විදිය. අපි හිතමු පුතේ අපේ පාසල් ඇරලා ගෙදර යනවා බඩගින්නේ. අපිට බඩගිනි වුණත් අපි ගිය ගමම්ම බත් පිඟාන අතට ගන්නේ නැහැනේ. අපි ඇඳුම් මාරු කරලා මුවකට හෝදගෙන තමයි බත් කන්නේ. ඉතින් ඒ අවස්ථාව ලියා දක්වන්න කිව්වම ඔයාලා කොහොමද ඒ වැකිය වැකියක් විදියට ලියන්නේ?
ඔව් පියුමි ටීචර්, අපි ඒ අවස්ථාව වැකියක් විදියට ලියමු. මම ගෙදර ගොස් ඇඟපත සෝදාගෙන බත් කෑවෙමි. ඉතින් මේ වැකියේ ගොස් කියන තැන විරාමයක් යෙදෙනවා. එතනට අපි තියන්නේ කොමාව. සෝදා කියන තැනත් කොමාව යොදනවා. බත් කෑවෙමි තැනදී තිත්ත තියෙනවා. දැන් බලමු එම විරාම ලකුණු යොදලා ඒ වැකිය නැවතත් කියවලා. මම ගෙදර ගොස් ඇඟපත සෝදා බත් කෑවෙමි. බලන්න කොච්චර පහසුද, කොයිතරම් අර්ථවත්ද කියලා. අපි තවත් උදාහරණයක් බලමු.
ඔව් ගුණවතී ටීචර්, ආනන්ද සමරකෝන් මහතා ජාතික ගීය ලියා එහි තනුවද නිර්මාණ කළේය. එතනදි ක්‍රියා දෙකක් කරලා තියෙනවා. ඒව වෙන් කළේ කොමාවෙන්. අපි කොමාව යොදන තවත් අවස්ථාවක් බලමු. දැන් කෙටි ආමන්ත්‍රණයක් දැක්වීමේදී කොමාව භාවිතා කරනවා. උදාහරණයක් බලමු. සීයේ පොල්ලෙලි ගහන්නද? එම වැකියේ සීයා කියන තැන විරාමයක් තියන්න ඕනි නේද? එතන යොදන්නේ කොමාව. වැකියේ අග යෙදුවේ නම් ඉහතදී ඉගෙනගත් ප්‍රශ්නාර්ථය. නිසි ලෙස විරාම ලකුණු යෙදුවොත් තමයි එම වැකිය අර්ථවත් වෙන්නේ. අම්මේ මට බඩගිනි. ඔය විදියට අපිට තවත් උදාහරණ ගෙන හැර දක්වන්න පුළුවන්. සිංහල කියවීම පොත්වලින් මේ සඳහා අපි උදාහරණ ගත්තේ තුන ශ්‍රේණියේ ඔයාලට අදාළ සිංහල කියවීම පොත. ඔයාලට මතක ඇති නේද? බලන්නකො චුට්ටක් මතක් කරලා.
අපි බලමු නේද ටීචර්, කොමාව භාවිතා කරන තවත් අවස්ථා තිබෙනවාද කියලා. ඕ, පද වෙන් කිරීමේදීත් කොමාව යොදනවා. එකම වර්ගයේ පද කීපයක් වාක්‍යයක ඡේදයක යෙදෙන විට පද වෙන් කිරීම සඳහා කොමාව යොදනවා. වැකිය අවසන් කිරීමට පෙර තිබෙන අවසාන පදයට කොමාව යොදන්නේ නැහැ. එය සම්බන්ධ කරන්නේ සහ යන පදයේ යෙදීමෙන්. එසේ නොවන අවස්ථා තිබෙනවා. අපි බලමු ඒවට උදාහරණ දෙකක්.
ඔන්න පළවෙනි වැකිය. අඹ, දඹ, නාරං සහ කෙසෙල් යනුවෙනි. පොල්, පුවක්, කිතුල්, තල්, තාර වර්ගයට අයත් වේ. ඔයාලා කොග්ගල චාරිකා පාඩම් පෙරලගෙන නේද ඉන්නේ? 58 වෙනි පිටුව බලන්න. එහි ඇති පින්තූරයට ඉහලින් කළු අකුරින් මුද්‍රිත ඡේදය කියවමුද බලන්න.
දුවේ පුතේ, ඒ ඡේදය දිහා හොඳින් බලන්නකෝ. එක් අතකින් මුහුදටත් අනෙක් අතින් විශාල නදියකටත් මැදි වූ අපේ ගම් පෙදෙස කුඩා බිම් තීරයකි. පොල් ගසින්ද දෙල් ගසින්ද සෙවන වූ අත්තන, කීඩාරම්, බලු නඟුට, කහඹිලියා, බුරුල්ල, කිරිල්ල, ගඳපාන යන ආදියෙන් හෙවුණු කැලෑ රොදවල් බහුල මේ පෙදෙස් හැර අප සිත්ගත් සුදුවැලි තලා ඇති වන රොදක්ද එහි වීය. කජු, මාදම්, අඹ යන ආදී ගස්වලට වැඩි විශාල වෘක්ෂයක් නොවුවද නොඑක් වර්ගයේ පක්ෂීන්ද, හාවුන්ද, ලෙහෙනුන්ද, සර්පයන්ද, මුගටියන්ද, උගුඩුවන්ද, වල්මී යන්ද වාසය කරන ගණව වැඩුණු ඇපල පඳුරු, එරමිනියා සහ ගඳපාන අකුල්, බෝවිටියා ගොමු එහි බහුල වීය. පේරගස්වල බෙහෙවින් පෙහෙර හටගත් නමුදු ඉදුණු පේරගෙඩියන් අපට කඩා ගන්නට ලැබුණේ ඉතාම කලාතුරකිනි. ඒ පේරයක් යම්තම් පැසි කහපාට වීගෙන එනු දකින ළමයින් එය කඩා ගන්නා බැවිනි. එහෙත් කොළයේම පාටින් වෙන් නොකළ හැකි අමු පේරගෙඩි ළමයින්ගේ ඇස්වලට හසු නොවි සැඟවි කොළවලට සැඟවීම නිසා කහවට හුරු රතුපාට වනතෙන් ඉදුණු පේරගෙඩියක් සොයාගත් විට අප ප්‍රීති වූයේ මැණික් ගරන මිනිහෙකු ලොකු රතු කැටයක් ලත්විට ප්‍රීතිවන්නාක් මෙනි.
බලන්න දරුවනි, ඒ ඡේදයේ පද බොහෝ ප්‍රමාණයක් කොමාව යොදමින් වෙන් කළා තියෙන අපූර්ව පුතේ දුවේ. දැන් අපිට වැදගත් වන විරාම ලකුණු තුනක් ඉගෙන ගත්තා. තවත් තිබෙනවා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉතාමත් වැදගත් වන විරාම ලකුණු කිහිපයක්. එයින් ඉතා වැදගත් වන යුගල උඩු කොමාව යොදන ආකාරය අපි දැන් ඉගෙන ගනිමු. සිංහල භාෂාවේ යුගල උඩු කොමාවට ඉතා වැදගත් තැනක් හිමි වෙනවා. නාට්‍ය පිටපතක් ලියන විට නවකතා, කෙටි කතා සහ සංවාද ආදීයේදී යුගල උඩු කොමාව බහුලව භාවිතා කරනවා.
බොහෝ විට යමෙකු විසින් කළ ප්‍රකාශයක් දැක්වීමේදී යුගල උඩුකොමා භාවිතා කරනවා. මෙය නිවැරදිව යොදන ආකාරය, ලියන ආකාරය හතරවන ශ්‍රේණියේදී ඔබේ ගුරුතුමාගෙන් ගුරුතුමියගෙන් ඉගෙනගෙන ඇති. උදාහරණයක් බලමුද දරුවනි. පුතා, යාළුවොත් එක්ක මෙහෙට එන්න, කවිඳුගේ අම්මා කතා කළාය. මෙහිදී අම්මා කළ ප්‍රකාශය පුතා කියන තැනින් ආරම්භ වී එන්න යන වචනයෙන් අවසන් වී ඇත. අම්මා කළ එම ප්‍රකාශය ලිවිය යුත්තේ යුගල උඩුකොමා තුලයි. යුගල උඩුකොමා නොමැතිව කියවීමේදී අදහස පැහැදිලි වෙන්නේ නැහැ.
අද සමිතියේ වැඩ ඉතා සාර්ථකයි. ගුරුතුමිය කීවාය, මටත් පුළුවනි මගේ රෝදයෙන් වැඩ ගන්න. බක බක අප්පුහාමි කීවේය. යුගල උඩුකොමාව තුල සඳහන් කොටස ප්‍රකාශයක් අයුරින් උච්චාරණය කළ යුතුය. අසන්නන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට එය වැදගත් වෙනවා වගේම ලේඛනයේදීත් එය ඉතා අර්ථවත්. මෙය කියවන්නා තුල චිත්ත රූප දැනවීමටද සමත් වෙනවා. ඔයාලා දැනට පෙරලගෙන ඉන්න කොග්ගල චාරිකාව පාඩමේ යුගල උඩුකොමා යොදන තැන් බොහෝමයක් හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ බලන්න, ඉස්සර කාලේ හාල් මැනපු උපකරණය. මේ තියෙන්නේ සේරුව, අර තියෙන්නේ හුණ්ඩුව. ගුරුතුමිය විස්තර කරද්දී ළමයි ගුරුතුමිය වටා රැස්සූහ.
දුවේ පුතේ, යුගල උඩුකොමාව යොදන තවත් අවස්ථාවක් තියෙනවා. ඔයාලා අහලා තියෙනවනේ උපුටා ගැනීම කියලා. යම් පොතකින් යම් ලේඛනයකින් කොටසක් අරන් ඒක ඒ ආකාරයෙන්ම ලියනවාට කියන්නේ උපුටා ගන්නවා කියලා. ඒ උපුටා ගන්නා කොටස ලියන්නෙත් මේ යුගල උඩුකොමා තුලයි.
ඒ වගේම තමයි දුවේ පුතේ, සුවිශේෂී පදයක් වෙන් කර ලීමේදී යුගල උඩුකොමා යොදා ගන්නවා. බොහෝ පොත්පත් පරිශීලනය කරන විට අපිට මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවනි. සමහර ඡේද කියවන විට, වැකි කොටස් කියවන විට අපිට හමු වෙනවා මේ යුගල උඩුකොමා. යම් දෙයක් සුවිශේෂී කර දැක්වීමට යුගල උඩුකොමා යොදා ගන්නා තිබෙන ආකාරය අපි උදාහරණ කීපයකින් බලමු. මාටින් වික්‍රමසිංහ මහතා කලි යුගය නම් නවකතාව රචනා කළේය. මෙහිදී මාටින් වික්‍රමසිංහ මහතා ලියන ලද කලි යුගය නම් නවකතාව සුවිශේෂී කර දැක්වීම සඳහා යුගල උඩුකොමා තුල ලියලා තියෙනවා.
අපි බලමු දුවේ පුතේ තවත් උදාහරණ කීපයක්. පොත් රාක්කයේ ඇති පොත්වලින් මා වැඩි කැමැත්තක් දක්වන්නේ අම්මා නම් කෘතියටයි. හිමිදිරිය ඉතා රසවත් පද්‍ය පන්තියකි. කියවන විට දීත් මේ යුගල උඩුකොමා තුළ ලියා ඇති කලියුගය, අම්මා, හිමිදිරිය යන කෘතිවල නාම සුවිශේෂී කර කියවීමෙන් පැහැදිලි අර්ථයක් ලබාගත හැකි. ලිවීමේදී ඒ ආකාරයෙන් ලිවීමෙන් සුවිශේෂී කර ඇති පදය, වචනය පිළිබඳ නිරතුරුවම ඉක්මන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, බලන්නකෝ ලිවීමේදී විරාම ලකුණු යොදා ගන්න අපූරුව. දැන් අපි තවත් විරාම ලක්ෂණයක් ඔයාලට හඳුන්වා දෙන්නයි යන්නේ. මොකද්ද පියුමි ටීචර්, දැන් අපි දරුවන්ට හඳුන්වලා දෙන විරාම ලකුණ?
ඔව් ගුණවතී ටීචර්, අපි මීළඟට දරුවන්ට හඳුන්වලා දෙන්නේ අපි නිතරම භාවිතයට ගන්න විස්මයාදී ලකුණ. මෙය අපි හර්ෂයාදී ලකුණ තිත්තුල නමිනුත් හඳුන්වනවා. කොහොම වුණත් අපි මේ පොඩ්ඩන්ට හඳුන්වලා දෙන්නේ විස්මයාදී ලකුණ නමින්. ටීචර් කියන්නකෝ බලන්න, විස්මයාදී ලකුණ යොදා ගන්නා තැන් කීපයක් අපේ දරුවන්ට එතකොට ගොඩාක් හොඳින් ඒක පැහැදිලි වෙයි.
ඔව් පියුමි ටීචර්, පුදුමය, ශෝකය හා ප්‍රීතිය වැනි හැඟීම් පවසන අවස්ථාවන් වලදී විස්මයාදී ලකුණ භාවිතා කරනවා. මට මතකයි පියුමි ටීචර්, අපි පොඩි කාලේ ඔය විස්මයාදී ලකුණට කීවේ ගොයම් පැලේ කියලා. අනිත් ලකුණු වලට වඩා හරි ලස්සනයි නේද පුතේ විස්මයාදී ලකුණ? අපි බලමුද දරුවනේ වට උදාහරණ කීපයක්.
ඔව් දුවේ පුතේ, අපිට පුදුම හිතෙන ආරංචියක් අපේ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි ළඟම හිතවතෙක් හරි අපිට පැවසුවොත් අපි ඒ කොහොමද ඒක කියන්නේ? ටීචර් පොඩ්ඩක් ඒක කියලා දෙමුද?
ඔව් පියුමි ටීචර්, අපි ඒ වගේ අවස්ථාවලදී මොනවා, ඔය ඇත්තමද? මොනවා, මම විභාගයෙන් ඉහළින්ම පාස් වෙලානේ, මම හිතුවේවත් නැහැ. මෙතනදී මොනවා කියන තැනට යොදන්නේ විස්මයාදී ලකුණ. විස්මය කියන්නේ පුදුමය කියන එකටනේ.
ඒ වගේම තමයි දරුවනි, අපි හිතමු අපි ගොඩාක් ආදරය කරන, ඒ වගේම අපිටත් ගොඩාක් ආදරය කරන, අපිට හිතවත්, අපිට ලෙන්ගතු, අපි ළඟින්ම ඇසුරු කරන කෙනෙකුට හරි සතෙකුට හරි කරදරයක් වුණා කියලා, අනේ එහෙමනම් වෙන්න නම් එපා එහෙම කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වුණත් ඉතින් අපේ ජීවිතයේදී ඒ වගේ දේවල් සිද්ධ වෙනවනේ. අපි ඒ ගැන හිත හිතා දුක් වෙන්නේ නෑ නේද? ඒ වුණාට ටීචර් අපි ඒක කියන්නේ කොහොමද?
ඔව්, අපේ අපිට හිතවන්, අපිට කිට්ටු, අපිට ආදරය කරන කාට හෝ කරදරයක් වුණාම අපි මෙහෙම කියනවා. අනේ මගේ පූස් පැටියට වෙච්ච දේ, අනේ මගේ අම්මා හිටියානම්, අනේ ඇයි එයාට මෙහෙම දෙයක් උනේ. ඒ වගේ අවස්ථාවලදී අනේ කියන වචනේ ළඟින් අපි යොදන්නේ විස්මයාදී ලකුණ. කතා කරන විට අපි අනේ කියන තැන ඉතා හැඟීම් බරව විරාමයක් තබලයි කියවන්නේ.
ඒ වගේම තමයි ආදරණීය දුවේ පුතේ, අපිට ලස්සන දෙයක් ලැබුණම, රසවත් කෑමක් ලැබුණම, ලස්සන දෙයක් දැක්කම අපිට ගොඩාක් හරිම සතුටුයි නේද? ඒ වෙලාවට ඇතිවන ප්‍රීතිය කියලා නිම කරන්න බැරි තරම්. පුංචි ඔයාලට වගේම ලොකු අපිත් කැමතිනේ ලස්සන දේවල් වලට. ඉතින් ඒ වගේ තැන්වලදී විස්මයාදී ලකුණ යොදනවා. ටීචර් කොහොමද අනේ ඒ විස්මයාදී ලකුණ දාලා මේ හැඟීම ප්‍රකාශ කරන්නේ?
ඔව්, අපි දැන් බලමු මේ වගේ උදාහරණ කීපයක්. ලස්සන කටහඬක් ඇහුණා. අපි හරි ආසයිනේ කටහඬ අහන්න. එතකොට අපි මෙහෙම කියනවා, අහා ඔබේ කටහඬ ඉතා මිහිරි, ආ ඒ අඹ ගෙඩිය රස, ආ මේ ගවුම මටද ගෙනාවේ, ඔය වැකිවල අහා කියන තැන යොදන්නේ විස්මයාදී ලකුණ. බලන්න කොච්චර අර්ථවත්ද, කොච්චර රසවත්ද හර්ෂාදිය යෙදෙන තැන්.
ඉතින් දුවේ පුතේ, මට මතක් වෙනවා පුංචි කතාවක්. මේ විරාම ලකුණ පිළිබඳ අවබෝධයක් නැතිව කතා කරන්න ගිහින් එක්තරා පුද්ගලයෙකුට වෙච්ච දෙයක්. අනේ ගුණවතී ටීච, අර ඉස්කෝලේදී අපිට ඒ කියලා දුන්න කතාව අපේ මේ පුංචි දරුවන්ටත් කියලා දෙන්නකෝ. එතකොට මේ දරුවොත් ඒ කතාව හොඳින් අහලා බලලා විශ්මයාදි ලකුණේ වැදගත්කම් පිළිබඳව අදහසක් ලබා ගනීවි.
ඔව් පියුමි ටීච, ඔන්න මම මේ කතාව කියනවා. දරුවොත් හොඳින් අහගන්න. ඔන්න දවසක් මලගෙදරට සහභාගී වුණාලු එක්තරා මිනිස්සේ. ඉතින් එයාට අවමංගල සභාවේදී ඉදිරිපත් කරන්න දුන්නලු ශෝක ප්‍රකාශයක්. මේ පුද්ගලයා ඒක ප්‍රතික්ෂේප කරාලු මට කියවන්න බෑ කියලා. වෙනත් කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා එයාට මේක කියවන්න වුණාලු. ඒකේ මුල්ම වැකිය වෙලා තිබුණේ අහෝ දුකකි කියලා. ඒ අවස්ථාවේදී යොදන්නේ විශ්මයාදි ලකුණනේ. ඉතින් අපි කවුරුත් විරාම ලකුණු කියවන්නේ නැහෙනි. මේ මිනිස්යාට ඒ ගැන හරි හැටි අවබෝධයක් නැති නිසා මෙහෙම කීවලු. අහෝ දුකකි, ඉරකි, තිතකි කියලා. මලගෙදර හිටපු හැමෝම හිනාවෙන්න ගත්තලු. මේ මිනිස්යා අපහසුතාවයට පත් වෙලා ශෝක ප්‍රකාශය කියවෙන එක නැවැත්තුවාලු.
ඉතින් පුතේ, විරාම ලකුණු යොදන ආකාරයේ පිළිබඳ වැදගත් කරුණු ටිකක් ඒකිනුත් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති නේද? ඉතින් දුවේ පුතේ, අපි ඉගෙන ගන්න දේවල් පිළිබඳ මනා වැටහීමක් නැතුව කතා කරන්න ගියාම උහුම වෙනවා තමයි. ඉතින් විරාම ලකුණු ගැනත් හොඳ අවබෝධයක් පුංචි කාලේ ඉඳලාම තියෙන්න ඕන කියන එක මේ කතාවෙනුත් ඔයාලට හොඳින්ම පැහැදිලි වෙන්න ඇතිනේ. ඒ වගේමයි තමයි ආදරණීය දුවේ පුතේ, යම් කිසි ප්‍රාර්ථනාවක් සුබ පැතීමක් ලියා දැක්වීමේදී විශ්මයාදි ලකුණ යොදනවා. අපිට හම්බෙනවනේ පෞද්ගලික ලිපි ලියන්න. ඔබේ අම්මට, තාත්තට, සහෝදරයට, සහෝදරියට, හිතවතාට, ඒ වගේම හිතවතියට, නෑදෑයින්ට. මුලින්ම ලියුමක් ලියනකොට අපි ප්‍රාර්ථනාවක් එක් කරනවනේ. කියන්නකෝ ඉතින් ටීචර්, අපි කොහොමද මේ ප්‍රාර්ථනාවක් එකතු කරලා ලියුමක් ලියනකොට භාවිතා කරන සුබ පැතුම් මොනවද කියලා?
ඔව් ආදරණීය දුවේ පුතේ, ඉස්සර කාලේ නම්, ඒ කියන්නේ අපි පුංචි කාලේ, ගොඩාක්ම අපේ කරුණු පෞද්ගලික තොරතුරු අපි ලියුම් වලින් තමයි නෑදෑයන්ට, යහළු වේලියන්ට, අම්මට තාත්තට ඇරියේ. දැන් ඉතින් ලියුම් ලියනවා අඩුයිනේ. ඒ වුණාට අපි මේ පෞද්ගලික ලිපියක් ලියනකොට අපි ප්‍රාර්ථනාවක් එක් කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාව මොනවද කියලා බලමු. ජය වේවා, සෙත් වේවා, සැප වේවා, ඒ වගේම ජය හා සතුට, ඔය වගේ පැතුමක් තමයි ලියන්නේ. ඒ ප්‍රාර්ථනාවන් අග යොදන්නේ විශ්මයාදි ලකුණ. ලිපිය අවසන් කරන්නේ ආශිර්වාදයකින්. බුදු සරණයි, දළදා සමිඳු පිහිටයි, තෙරුවන් සරණයි ආදි වශයෙන්. ඒ වගේම ඔයාලා දැකලා ඇති විසක් සුබ පැතුම් පත්වල, උපන්දින කාඩ්වල දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේදී ඒ වෙලාවට යොදන්නේ දරුවනේ විශ්මයාදි ලකුණ. සුබ පැතුම් වලදී මෙම ලකුණ යෙදීමෙන් වඩාත් සමීප බවක් හා හදවතේ ලැබදී බවක් දැනෙනවා නේද? ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔයත් ඔයාගේ අම්මට, තාත්තට, යහළුවාට, යෙහෙළියට උපන්දින සුබ පැතුම් පතක් හදන්න, විසක් පැතුමක් හදන්න, දාන්න හොඳ ප්‍රාර්ථනාවක් එක් කරන්න විශ්මයාදි ලකුණ. කොච්චර හදවතට බැඳෙනවාද, කොච්චර සමීප භාවයක් ඇති වෙනවද බලන්න. බලන්නකො විශ්මයාදි ලකුණ යෙදීමේ වටිනාකම.
ඒ වගේම තමයි දරුවනි, යම්කිසි විධානයක්, එහෙම නැත්නම් නියෝගයක් අපේ ජීවිතවලට ඒ වගේ විධාන නියෝග ඉදිනෙදා ලැබෙනවා. මේ ලබා දීමේදී අපි ඒක ලියලා දක්වන්න විශ්මයාදි ලකුණ යොදනවා. රජ කාලේ ලියවුණු කතාවල නාට්‍යවලදී ඔයාලා දැකලා ඇති විශ්මයාදි ලකුණ යොදලා තියෙන අවස්ථා අපි බලමු උදාහරණ කීපයක්. ගුණවතී ටීචර්, අපේ දරුවන්ට ඒ වගේ උදාහරණ කීපයක් ඉදිරිපත් කරලා දෙන්නකෝ.
ඔව් ආදරණීය දුවේ පුතේ, ඉස්සර රජ කාලේ රජතුමා ඇතුළු විශාල පිරිසක් යනවනේ යුද්ධයට. ඒ ගියාම ඒ කණ්ඩායමේ නායකයා තමයි අනිත් අයට විධානය දෙන්නේ. එතකොට මේ වගේ දේවල් කියනවා. සෙබළුනි, නොබියව සටන් කරව. සතුරනි, වහා යටත් වෙනු. කම්කරුවනි, ඔබගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන නොකඩවා ඉදිරියට ගෙන යනු. ඒ වගේ වැකිවලින් තේරෙන්නේ යම් බලවතෙක් තමා යටතේ සිටින පිරිසකට විධානයක් කිරීම. එහෙම නැත්නම් නියෝගයක් ලබා දීම. සටන් කරව, යටත් වෙනු, ගෙන යනු, හිස ගසා දමනු, ඔය වගේ පදවල අවසානයේදී විස්මයාදී ලකුණ යෙදීම අනිවාර්යයි.
කියවීමේදී එම වැකි බර කරලා කියන්න විස්මයාදී ලකුණ යොදනවා. ඔයාලගේ සිංහල කියවීම පොතේ 19 පාඩම, ඒ කියන්නේ
ලංකාවට සම්ප්‍රාප්ත වීම. දුවේ පුතේ, ලංකාවට සම්ප්‍රාප්ත වීම යන පාඩමේ විස්මයාදී ලකුණ කිහිප තැනකදීම යොදලා තියෙනවා. ඉතින් ඒ පාඩම හොඳින් කියව ගන්නකෝ.
ඔයාලට දැන් බහුලව දකින්න ලැබෙනවනේ, තාප්පවල පෝස්ටර් ගහලා හැම තියෙනවා. උද්ඝෝෂණය කරන විට පෝස්ටර් ගෙන යනවා. ඒවයින් නොයිකුත් ඉල්ලීම් දිනා ගන්න ඔය වගේ සටන් පාඨ ලිවීමේදීත් විස්මයාදී ලකුණ භාවිතා කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, අපි අරුතක් ඇතුව තමයි මේ විරාම ලකුණ යෙදිය යුත්තේ. ගුණවතී ටීචර්, එහෙමනම් අපි නැවතත් මතක් කරලා දෙමු නේද විස්මයාදී ලකුණ යොදන අවස්ථා කීපය?
ඔව් ආදරණීය දුවේ පුතේ, අපි බලමු විස්මයාදී ලකුණ යොදන අවස්ථා මොනවද කියලා. දැන් ඉගෙන ගත්ත ඒවා මතක ඇතිනේ. පුදුමය, ශෝකය, ප්‍රීතිය දැනවීමේදී, ඒ වගේම ප්‍රාර්ථනාවකදී, ඒ වගේම තමයි දරුවනේ නියෝගයකදී මේ විස්මයාදී ලකුණ යොදනවා.
අපි ඔයාලට මීළඟට හඳුන්වලා දෙන්නේ සරල වරහන. දුවේ පුතේ, අපි මේ සරල වරහන යොදන්නේ යමක අර්ථය වඩාත් පැහැදිලි කරලා දීම සඳහා. මේ වෙන විටත් අපේ දරුවන්ට ඔයාලගේ 3 වසරේ 4 වසරේ ආදරණීය ගුරුවරුන් මේ සියල්ලම හොඳින් හඳුන්වලා දීලා ඇති. අපි බලමු වරහන යොදා ගන්න අවස්ථා කීපයක්. ටීචර්, වරහන යොදා ගන්න අවස්ථා කීපයක් අපේ මේ ආදරණීය දරුවන්ට කියලා දෙමුකෝ.
ඔව් පියුමි ටීචර්, වරහන කියන්නේ වැදගත් විරාම ලක්ෂණයක්. බලමුකෝ මේ වැකිය. මාමා ඇතුගල්පුර වරහන් තුල කුරුණෑගල බලා ගියේය. එහිදී ආදරණීය දරුවනේ ඇතුගල්පුර යන ප්‍රදේශය වඩාත් හොඳින් හඳුන්වා දීමට ඒ ළඟින්ම වරහන් තුල කුරුණෑගල කියලා ලියා තිබෙනවා. ඒ වගේම තව වැකියක් බලමුකෝ අපි. මුවා ශාක පමණක් ආහාරයට ගන්නා වරහන් තුල ලියනවා ශාක භක්ෂක සතෙකි. ඒ වගේම මේ වැකියත් බලන්නකෝ. කොටියා මාංශ පමණක් ආහාරයට ගන්නා මාංශ භක්ෂක සතෙකි. ඉතින් මෙතනදී දරුවනේ වරහන් තුල ශාක භක්ෂක මාංශ භක්ෂක කියා මුලින් කියූ වැකි තවත් පැහැදිලි කරලා තියෙනවා නේද? ඉතින් දරුවනේ, ඔයාලට මතකද 4 ශ්‍රේණියේ සිංහල කියවීම පොතේ සිහින මැවූ සිත්තරාවි පාඩම? ඒ පාඩමේ සිබිල් නැන්දා ළමා කාලයේ එයාගේ ලොකු අම්මා හඳුන්වලා දීලා තිබුණු ආකාරය. මගේ තාත්තාගේ අයියාගේ බිරිඳ වරහන් තුල ලොකු අම්මා කියලා. ඒ වගේ තැන් හොඳින් බලන්න පුතේ. මේවා අපට හරියට වටිනවා දුවේ පුතේ. ඒ වගේම තමයි ඔයාලට කියලා දෙන්න තවත් ලකුණක් තියෙනවා. ඒ තමයි කෙටීර.
ඕගනවතී ටීචර්, කෙටීර පද දෙකක් අතර අන්තර් සම්බන්ධතාවයක් දැක්වීමේදී භාවිතා කරනවා. මොකද්ද මේ අන්තර් සම්බන්ධතාවය කියන්නේ? අන්තර් සම්බන්ධතාවයක් කියන්නේ එකිනෙකා අතර තියෙන බැඳීමට. කෙටීර අපට දැක ගන්න පුළුවන් මේ පිටු අංක ලියා දැක්වීමේදී. පොතක පටුනකත් මෙය සටහන් වෙනවනේ. කෙනෙකුගේ දැනුවත් වීමේදී අපි ඉඟියක් දෙනවා අහවල් පොතේ පිටු අංක 20 සිට 35 දක්වා ඇති පිටු හොඳින් කියවන්න. එවිට අපිට එම සංඛ්‍යා දෙක සම්බන්ධ කරනවා කෙටීරකින්. මගේ දුවල පුතාලාගේ පෙළ පොත්වලත් මෙන්න මේ කෙටීර සම්බන්ධ වන අවස්ථා දැක ගන්න පුළුවන්. ගුණවතී ටීචර්, තවත් අවස්ථා තියෙනව නේද මේ කෙටි ඉර අපිට එදිනෙදා ජීවිතයේදී දැක ගන්න පුළුවන් අවස්ථා. අපි මේ පුංචි දරුවන්ට ඒ වගේ අවස්ථා කීපයකුත් මතක් කරලා දෙමුද?
ඔව් පියුම ටීචර්. අපිට එදිනෙදා ජීවිතයේ මේ කෙටි ඉර දකින්න ලැබෙනවා පොදු ස්ථානවලදී. මාර්ගාංක භාවිතයේදී, බස් රථ ධාවනයේදී කෙටි ඉර භාවිතා වෙනවා. මෙම අංක පමණක් හිමි බස් රථ මෙම මාර්ගයේ ධාවනයේ වේ. ඔන්න ඔය විදිහටත් ලියලා තියෙනවා. එතකොට ප්‍රධාන බස් නැවතුම්වලදී අපට බහුලව දකින්න පුළුවන් කාලසටහනකට අනුව රථ ධාවනය යොදවලා තියෙන ආකාරය. අපි උදාහරණයක් බලමු. 130 සිට 134 දක්වා අංක පමණක් ඇති බස් රථ මෙම මාර්ගයේ ධාවනය වේ යනුවෙන් අපිට උදාහරණ ගෙනහැර දක්වන්න පුළුවන්.
ඒ වගේම දරුවනි, දැන්වීම් පත්‍රිකාවල විශාල පෝස්ටර්වල ඔයාලා දැකලා ඇති වේලාව සටහන් කිරීමේදී මෙම කෙටි ඉර වේලාවන් දෙකක් සම්බන්ධ කරන්න භාවිතා කරලා තියෙනවා. උදාහරණයක් විදියට සේආරුව ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා පමණි. මෙන්න මේ පෝස්ටරය දැක්කහම මේ ප්‍රකාශයේදී ඔබ ඉගෙනගත් විරාම ලකුණු කීපයක් යොදාගෙන තියෙනවා. සේආරු සුවිශේෂී කර දැක්වීමට යුගල උඩුකොමා තුල ලියලා තියෙනවා. වචන කිටි කිරීමට තිත යොදාගෙන පෙරවරු පේව යනුවෙන්ද පැය මිනිත්තු වෙන් කිරීම සඳහා තිත යොදාගෙන තිබෙනවා.
ආදරණීය දුවේ පුතේ, සිංහල භාෂාව අර්ථවත්ව ගෙනහැර දැක්වීමට අපි හඳුන්වා දුන් විරාම ලක්ෂණ යොදා ගන්න. ශිෂ්‍යත්ව විභාගයේටම පමණක් නොවේ, අපේ එදිනෙදා ජීවිතයට විරාම ලකුණු පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමටත් ලබා තිබීමත් ඉතා වැදගත්. භාෂාව නිසිලස හසුරුවන්නේ මේ විරාම ලක්ෂණ උපයෝගී කරගෙන. මේවා දැනගෙන තෝරා බේරාගෙන නිසි තැන්වලදීමයි කළ යුත්තේ.
ඉතින් අපේ ආදරණීය දුවල පුතාලට ශිෂ්‍යත්ව විභාගයට විරාම ලකුණු යොදන්න වැකි දෙකක් ලබා දෙනවා. ලකුණු දෙකක් එහිදී හිමි වෙනවා. තරඟ විභාගයේදී එක ලකුණක් බොහෝ වටිනවා. ඔබ අසමත් වෙනවා නම් ඒ ලකුණත් සමත් වීමටත් ඒ එක ලකුණත් ඔබට වැදගත් වෙනවා. ඔබේ ආදරණීය ගුරු භවතුන්ගේ මඟ පෙන්වීමත් 3, 4, 5 ශ්‍රේණිවල පෙළ පොතුත් හොඳින් පරිශීලනය කරලා මේ දැනුම ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයට මේ විරාම ලකුණු වලින් ලබා ගන්නා ලකුණු දෙක එකතු කරගන්න ඔබට හැකියාව ලැබෙනවා.
ඉතින් අපි හඳුන්වා දුන් සෑම විරාම ලකුණකටම උදාහරණ පහ බැගින් ලියලා ඔබේ ආදරණීය ගුරු භවතුන්ට පෙන්වන්න. තිත, ප්‍රශ්නාර්ථය, කොමාව, යුගල උඩුකොමාව, විශ්මයාදි ලකුණ, වරහන හා කෙටිර හොඳින් નિયમિત තැන්වලදී භාවිතා කරන්න. අවබෝධයෙන් හා අවධානයෙන් සවන් දුන්නා නම් ඔබට මේවා තේරුම් ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. ඉතින් මේ පුංචි කවියත් අහන්නකෝ. වැකියක අවසානයේදී මුල කුරුවෙන් කිරීමේදී නාමය කෙටි කරලීමේදී තිත යොදාගමු. පදවෙන් කර දැක්වීමට කෙනෙක් නමින් යැමතීමට වැකියක මඳ විරාමයේදී කොමාව යොදමු. පුදුමය ශෝකය ප්‍රීතිය ප්‍රාර්ථනාවක් හඟවන විධානයක් ලබා දෙන්න තබනවා විස්මයදි ලකුණ. පැනයක් අවසානයේදී යොදන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රකාශයක් සුවිශේෂීව ගෙන එන්නේ උඩුකොමාව. ආදරණීය පුංචි දුවේ පුතේ, අපි බලාපොරොත්තු වෙනවා ඔබේ දැනුමට විරාම ලකුණු පිළිබඳ අවබෝධයක් ඇති කරන්නට අපි ගත් වෑයම සාර්ථක වෙන්න ඇති කියලා. ඌව ප්‍රජා ගුවන් විදුලියත් සමග ඒකාබද්ධ වී ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකිවේ යුතු නිලදරුවන් පුංචි ඔයාල වෙනුවෙන් කරන මේ සමාජ සත්කාරය බොහෝ ප්‍රශංසනීයයි.
ඔව් ගුණවතී ටීචර්, පුංචි දරුවන් සමග තවත් සිංහල පාඩමකින් නැවත ඔබව හමුවන තුරු තබනවා ආදරණීය විරාමයක්. ආදරණීය දරුවනේ, ලොවක් තනන්නට ලොවක් හදන්නට වෙරදරන පුංචි ඔබට ජය. ආයුබෝවන් මම ආදරණීය පියුමි ටීචර්.
මම දයාබර ගුණවතී ටීචර්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ විරාම ලකුණු පිළිබඳව ඔබට කියලා දුන්නේ පස්වර ඉසිපතන විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවයේ නියුතු කේ ගුණවතී ගුරුතුමියත් WM පියුමි නිරෝෂිමා ගුරුතුමියයි.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැප.